සභාව කල්ත බීම
ගරු මුලස්සුන අරද මන්ත්‍රමනි පාලිමේන්තු සැප්තැම්බර් මාසයේ 22 බදාදා දින පෙරවරු 10 දක්වා කල්ත බිය යුතුයි යෝජනා කරමු.
සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නාංක 1 නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා.
ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, මම ප්‍රශ්නේ අහන්නේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන්. 2018 වර්ෂයේ අගභාගයේ වකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාරයනායක විසින් එවකට හඬපටයක් නිකුත් කරමින් කරන ලද ප්‍රකාශයකට අනුව ඒ වෙනට ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂවරයාව සිටි DIG නාලක සිල්ල අත්අඩංගුවත ගන්නලදී ඔහු එම ප්‍රශ්න එම ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ රාජකාරියවලින් ඉවත් කරන ලදී. අංකක එම ඉහත කරුණට අදාළව මේනට සිදුවන පරීක්ෂණවල ප්‍රගතිය කවරේද? 2 එම ඝාතන කුමන්ත්‍රණයට යම් දේශපාලනඥයෙක් හෝ දේශපාලන පක්ෂයක් සම්බන්ධ වෙයි තිබේද? 3 DIG නාලක සිල්ලා සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? විශේෂයෙන් මූලාසන මන්ත්‍රමනි, අපි දන්නවා DIG නාලක සිල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු ඉතාම දක්ෂ නිලධාරියෙක්. මොකද එවකට නීති හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට දවස් 52කට කලින් මම වැඩ කටයුතු කරමින් හිටියේ අපේ රංජිත් බද්දුම් බණ්ඩාර මහත්මත් එක්ක. ඒ කාලේ මේ සහරාලා පිටිපස්සේ ලොහු බඳපු නිලධාරියා තමයි මේ DIG නාලක සිල්ල මහත්මයා. එතකොට මේවා පෙළගස්සලා බලනකොට 2018 අපිට මතකයි මාර්තු මැයි හෝ ජුනි මාසේ බී වාර්තාවක් මගින් ඕපන් වරෙන්තුවක් විවෘත වරෙන්තුවක් ගන්නවා නාලක සිල්වා සහරාන් ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්න. එතකොට වාර්තා වෙන ඔහු රටේ නැහැ කියලා. ඊට පස්සේ රතු වරෙන්තුවක් ගන්න ඔහු කටයුතු කරමින් ඉන්නවා. අන්න ඒ අවස්ථාවක තමයි මේ නාමල් කුමාර කියලා රංගනයක් ඇවිල්ලා අපි හිතනවා ඒක රංගනයක් කියලා ඔහු අත්අඩංගුවට ගන්න. එතකොට සහරාන් 25 හඹාගෙන ගිය දක්ෂ නිලධාරියා එතනින් ඉවත් වෙනවා. තොර සහරාන්ව නිදහස් වෙනවා. ඊට පස්සේ දවස් 52 කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති අගමැති කරනවා. දවස් 52 කුමන්ත්‍රණය පරාජය වෙනවා. දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ ආයේ අපි ආණ්ඩුවක් පිහිටවනකොට නීතිය සාමය අමාත්‍යංශය අපිට නැති වෙනවා. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම තියාගන්නවා. මාස කිහිපයකට පස්සේ සහරාන් බෝම්බයක් ගහනවා. විශාල ත්‍රස්ත ක්‍රියාවක් කරා මේ රටේ බලය වෙනස් වෙන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේ ඒ බරපතල ජනාධිපති කුමන්ත්‍රණය පිළිබඳව මේ වෙනකොට අවුරුදු 3ක් ගත වෙලා තියෙනවා. අපිට දැනගන්න ඕනේ මොනවද උනේ කියලා. එතකොට නාමල් කුමාර ඇත්තක්ද බොරුවක්ද කරේ? බොරුවක් නම් කරේ නාමල් කුමාරට සම්බන්ධව මොනවද ගන්න ක්‍රියාමාර්ග? ඒ නිසා මම හිතනවා මේ කාරණේ අපේ රටේ මෑත ඉතිහාසයේ සිදු වූ බරපතලම කුමන්ත්‍රණයක්. ඔබතුමාලා කියන විදිහට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්. ඒතර ඒ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය අවුරුදු 3ක් ගෙතන කාලයේ වැලිතලාවට වැහිලා ගිහිල්ලාද? එහෙම යන්න දෙන්න බෑ. මොකද මේ DIG නාලක සිල්වා හිටියානම් මම විශ්වාස කරනවා තස්ස විමර්ශන කොට්ටාසේ සහරාන් අත්අඩංගුවට ගන්නවා. එහෙනම් සහරාන් අප්‍රේල් 21 ප්‍රහාරය සිද්ධ කරන්න විදිහක් නැහැ. ඒ ප්‍රහාරය වළකිනවා. මොකද ඒ වගේම දක්ෂ නිලධාරියෙක්. ඒක මම දන්නවා. මම දන්නේ නැහැ මේනට DIG නාලක සිල්වාට මොකද වෙලා තියෙන්නේ කියලාවත්. ඔහු ඉන්නවා ඇති මං හිතන්නේ කොහේ හරි. හැබැයි ඔහුට රාජකාරිය අද ඔහු වැඩ තහනම් කරලා තියෙනවා. එතකොට ඔහු ගත්තු ක්‍රියාමාර්ග මොකද්ද ඔහුට විරුද්ධව? ඒ නිසා අපිට මේ ගරු සභාව අවුරුදු 3ක් ගිය තැන මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය බොහොම ප්‍රසිද්ධ කාරණයක් මේක. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ඝාතන කුමන්ත්‍රණය කියන කාරණේ විතරක් නෙමෙයි ඒකට සම්බන්ධ කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටපු ආරක්ෂකලේ කම. එතකොට මේ ඝාතන කුමන්ත්‍රණය කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ඝාතනය කරන්න සහ ඊළඟට ජනාධිපතිවරයා විදිහට පත් වුණු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඝාතනය කරන්න. ඒ නිසා මේ පරීක්ෂණේ තොරතුරු අපි සියලු දෙනාම රට ලෝකේ දැනගන්න අවශ්‍යයි. ඒ නිසා මම තාම ගෞරවයෙන් අපේ සරත් වීරසේකර මැතිතුමාගෙන් මේ පිළිබඳව ඉතාම නිවැරදි පිරිසුදු ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
කරු ඇමැතුමා.
කරු සභාපතිතුමනි, 2018 වර්ෂයේ අගභාගයේ එවකට ජනාධිපතිවරයා සිටි මෛත්‍රීපාල සිසේන මහතාට ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාරයා නායක විසින් හඬපටයක් නිකුත් කරමින් කරන ලද ප්‍රකාශයට අනුව ඒ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂවරයා සිටි ඩීජේ නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුව එම ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ රාජකාරී වලින් ඉවත් කරන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට දූෂණ මෙහෙයුම් බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර නමැත්තා 2018 සැප්තැම්බර් 15 වන දින කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශන කටයුතු සිදු කර අවසන් කර 2019 සැප්තැම්බර් 9 වන දින එම ගොනු නීතිපති යොමු අංක CRO 1162/19 යටතේ නීතිපති උපදෙස් පතා යොමු කර තිබෙනවා. එම ඝාතන කුමන්ත්‍රණයට යම් දේශපාලඥයෝ යම් දේශපාලන පක්ෂ සම්බන්ධ වී ඇද්ද කියලා ඔබතුමා අහනවා. ඒක නැහැ කියලා තමයි මම උත්තර දෙන්නේ. එතකොට DIG නාලක සිල්වා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා කිව්වොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට දූෂණ මෙහෙයුමේ බලකායේ මේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර 2018 සැප්තැම්බර් 15 වන දින කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශනය සිදු කර හිටපු නියෝජ්‍ය පොලිස්පති නායක සිල්වා රක්ෂිත බන්ධනාගාරකතට 2019 මැයි මස 21 වන දින අපමත මුදාහැර ඇති බවත් සැක්කරුට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2019 අගෝස්තු 9 වන දින එම ගොමු නීතිපති යොමු අංක CRO 1162/2019 යටතේ නීතිපති උපදෙස් පතා යොමු කර තියෙනවා. ඒ වගේම තමයි ජාතික පොලිස් කොමිසම සභාවේ අනුමැතිය පරිදි 2018 ඔක්තෝබර 13 දින සිට මෙම නිලධාරියාගේ රාජකාරී වැඩ තහනමට ලක් කරලා තියෙනවා. ඔහු නැවත සේවය ලබා ගැනීම සඳහා නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් රාජ්‍ය සේවා කොමිසම සභාව විසින් ප්‍රතික්ෂේප කර තියෙනවා 2019 දෙසැම්බර් 17 වෙනිදා. පොලිස්පතිතුමාගේ නියෝග උපදෙස් පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. එම උද්දෘත ගොනු එතෙක් තිබුණේ අධිකරණයේ, ඒවා දැන් ලබාගෙන ඒ අනුව අපි තවදුරටත් විමර්ශන කටයුතු කරනවා.
බොහොම සිතිකරුවා මැතිතුමනි, ඊළඟට ප්‍රශ්න අංක 2 ගරු මුදිතා ප්‍රසාන්ති ගරු මන්ත්‍රීතුමිය.
තමම අහන ප්‍රශ්න අපේ ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඇසීමට තියෙන ප්‍රශ්න. පළවෙනි එක, වසරකට පාසල් අධ්‍යාපනයේ අතරමඟ නවතා දමා පාසල් හැර යන දරුවන් ප්‍රමාණය කොපමණද? දෙවෙනි එක, එම දරුවන් යළි පාසල්ගත කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් රජය සතු වේද? තුන්වෙනි එක, එසේනම් කොපමණ දරුවන් සංඛ්‍යාවක් පාසල්ගත කර තිබේද? හතරවෙනි එක, එසේ පාසල් ගත කිරීමට නොහැකි දරුවන් වෙනත් වෘත්තීය අධ්‍යාපනයක් සඳහා යොමු කිරීමට රජය සතු වැඩපිළිවෙළක් කුමක්ද? පස්වෙනි එක, එසේනම් මෙතෙක් එවැනි දරුවන් කොපමණ සංඛ්‍යාවක් වෘත්තීය අධ්‍යාපනයක් සඳහා යොමු කර තිබේද? ඇත්තටම ගරු ඇමතුමනි, වසරකට පාසල් අධ්‍යාපනය අතහැර යන අතරමඟ නතර කර දමන විශාල දරුව ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔවුන් ඒ අධ්‍යාපනය අතහැර ගිය නිසා විවිධ අපචාරවලට ලක් වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ලක් වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණන්න ඇබ්බැහි වෙනවා. ඒ වගේ විවිධ අපචාරවලට යොමු වෙනවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ ඔබතුමා මේ දරුවන් ගැන විශේෂ වැඩි සැලකිල්ලක් දක්වලා මේ දරුව සඳහා ඒ යම් මැඩපිඩක් ඉදිරියට කරන්නේ කියලා ඉල්ලා සිටිමින් ඉල්ලා සිටිනවා.
කරුවේ මැතිතුමිය,
අධ්‍යාපන ඇමතිතුමන් වෙනුවෙන් මම පිළිතුරු සපයනවා. පළවෙනි ප්‍රශ්නය, වසරකට පාසල් අධ්‍යාපනය 1-9 ශ්‍රේණි අතරමඟ නවතා දමා පාසල් හැන යන දරුවන් ප්‍රමාණය ආසන්න වශයෙන් 29,000 පමණ වේ. එම සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවට දරන අනුපාතයේ ආසන්න වශයෙන් 0.02 පමණ වේ. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර, අනිවාර්ය අධ්‍යාපන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳ 31963 හා 21.04.20 දින ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව දැනටමත් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ආශ්‍රිතව ළමයි පාසලට පැමිණීමේ කමිටු 9818ක් ද කොට්ටාෂ මට්ටමින් අධීක්ෂණ කමිටු 316ක් ද පිහිටවා ඇත. මෙම කමිටු මගින් පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමා ඇති ළමයින් හඳුනා ගනිමින් ඔවුන් නැවත පාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. එමෙන්ම මෙම කාර්ය අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂ බලේලත් නිලධාරීන් ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ක්‍රියාත්මක වේ. පාසල් ආරම්භ කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල පරිපරිදිම යළි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙහිදී පාසල පිහිටි කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ළමා රක්ෂණ නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් පාසල් නොයන ළමුන් නැවත පාසල් ගත කිරීමට කටයුතු කරනු ලැබේ. පාසල් ගත කිරීමට අපහසු ළමුන් නොවිදිමත් අධ්‍යාපන සාක්ෂර පන්ති සඳහා යොමු කිරීමට නියමිතය. ඊළඟ ගැටලුවට 2019 වර්ෂයේ පාසල් ගත කළ ළමුන් සංඛ්‍යාව 923කි. ඊළඟ ප්‍රශ්නය, වයස 16ක් දක්වා ළමුන් අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය උදෙසා යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. අපෝස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතරින් 21%ක් පමණ උසස් පෙළ සඳහා ප්‍රමාණවත් සුදුසුකම් නොලබන හේයින් අධ්‍යාපන ධාරාවෙන් ඉවත් වේ. මෙම සිසුන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපුණ අමාත්‍යාංශය විසින් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් සඳහා 2018 වර්ෂයේ අවබෝධතා ගිවිසුමකට ඇතුළත්ව 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. මේ ඇත්තටම 2018 ඒ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු කරමින් කරපු ක්‍රියාදාමයක්. එය තවදුරටත් වර්ධනය කරලා මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා පාසල් පද්ධතිය විවෘත කරපු සැනින් ඔවුන් පෙර පරිදිම ඒ සඳහා බඳවා ගැනීම සිදු කරනවා. නමුත් ඊට අමතරව මේ පවතින වාතාවරණය, මේ පවතින ව්‍යසනතා, සෞඛ්‍ය ව්‍යසන තත්ත්වය තේරුම් අරගෙන අලුතෙන් වෙනත් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරන්න සියලු දේ සැලසුම් කරලා තියෙනවා සහ ක්‍රියාත්මක කරමින් පවතිනවා. එකක් තමයි 7-8-9 වසරවල් වල පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට NVQ සහතිකයක් ලබා ගැනීම විතරක් නෙවෙයි, තමුන්ගේ ඒ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න රූපවාහිනී නාලිකා සමග එකතු වෙලා අපි වැඩසටහන් මාලාවක් ආරම්භ කළා ගිය සතියේ. එමගින් දරුවන්ට පාසල් කාලය තුලදීම ඉදිරියට යා හැකි වෘත්තීය අධ්‍යාපන ශේෂ්ඨ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වාසේම ඔවුන්ට පුළුවන් මාස 6ක පාඨමාලාව පාසල් අධ්‍යාපනයට අමතරව හදාරා ප්‍රාථමික මූලික මට්ටමේ තියෙන NVQ සහතිකයක් ලබා ගන්න. එයින් පස්සේ ඔවුන්ට පුළුවන් ප්‍රායෝගික අධ්‍යාපනයට කුමන අවස්ථාවේ පාසල් හැරගියත් අප ආයතනත් සමග එකතු වෙලා ඉතුරු කොටස සම්පූර්ණ කරලා රැකියාවක් සඳහා යන්න. එයිදී ඇතැම් විටේ මූලික සහතිකය පමණක් ප්‍රමාණවත් වෙනවා ඇතැම් රැකියා සඳහා. ඒ වගේම තාක්ෂණ විෂය ධාරාව පවතිනවා උසස් පෙළ විෂයක් හැටියට. මෙතෙක් කල් ඒක පැවතුනේ 11,000ක් විතර ශ්‍රේෂ්ඨයේ ඉගෙන ගත්තට පස්සේ විශ්වවිද්‍යාලයට 2,000ක් විතර ඇතුළත් වෙනවා. නමුත් ඉතුරු ශිෂ්‍යෝ උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබුණු දරුවන් ලෙස සහ උසස් පෙළ එක විෂයක් අසමත් වීමත් සමග උසස් පෙළ අසමත් ලෙස සමාජයට එකතු වෙනවා. ඒ සියලු දෙනාටම NVQ සහතිකයක් ලබා දීලා ඒ වසර දෙකක තාක්ෂණ විහිදේ හදාරන වසර දෙක ඔවුන්ගේ ඇගයීමට ලක් කරලා උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාලෙ නොගියත් NVQ ආයතනයක සහතික පත්‍රය ලබා දෙන්න දැනටමත් සාකච්ඡා කරලා අවසානයි. පාසල් පටන් ගත් පසු අපි ඒ ක්‍රියාත්මක කරනවා. ඒ කාරණා දෙකම නිසා දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ගැන අවබෝධය, තමුන්ට විභාග සාමාන්‍ය පෙළ උසස් පෙළ අහිමි වුණත් ශේෂ්ත්‍රයේ තියෙන ආයතන සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීම, ඒ වගේම පාසල් කාලයේදී පරිබාහිර විෂයක් විදිහට වෘත්තීය පුහුණු හදාරන්න අවස්ථාව ලැබෙනවා. මේ අතරින් අපිට දත්ත ඉදිරිපත් කළ හැකි දරුවන් සංඛ්‍යාව පිළිබඳ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ පමණයි. මොකද අනෙක් ව්‍යාපෘති දෙකම ආරම්භ කළේ මෙම ආණ්ඩුවෙන් නිසා ඒ අපිට දත්ත ලබා ගන්න නම් පාසල් විවෘත කරලා මාස 6ක්වත් ඉන්න ඕනේ. නමුත් දැනට අපි මේ ව්‍යාපෘති එකක් පටන් ගන්න ඉවරයි. රූපවාහිනී පාඨමාලාව අනිත් පාඨමාලාවත් එක්ක දෙන එන්වීගු සහතිකයේ පාසල ආරම්භ කර පසු ක්‍රියාත්මක වෙනවා. අපිට දෙන්න පුළුවන් දත්ත 11,589ක් දරුවෝ අඛණ්ඩ අධ්‍යාපනයට යොමු කරලා තියෙනවා දැනට.
බොහොමයි ස්තුතියි ගරු අමාත්‍යතුමේ. මීළඟට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයසහන් නවනන්ද ගරු මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දිනට සභාව කල්තබන අවස්ථාවේ පහත් සඳහන් යෝජනාව ඉදිරිපත් කරනවා. COVID-19 වෛරසය හේතුවෙන් 2020 වසරේ මුල් භාගයේ සිටම ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම පීඩා විඳිනවා. මෙම රෝගය සඳහා ඇති හොඳම විසඳුම එන්නත්කරණය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරනවා. ශ්‍රී ලංකාව විදේශ විනිමය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයකදී වුවත් එන්නතේ අවශ්‍යතාවය සැබෑ ලෙසම හඳුනා ගනිමින් එන්නත අවශ්‍ය සියලුම දෙනා එන්නත් කිරීමට කටයුතු ආරම්භ කළා. මේ ආකාරයෙන් ලබාගත් එන්නත් දිවයින පුරා ඉතා ප්‍රශස්ත අන්දමින් ලබා දෙමින් මේ වන විට 150කට වඩා වැඩි පිරිසකට එන්නත්කරණය කිරීම සඳහා අපේ රටේ පවතින ශක්තිමත් සෞඛ්‍ය යාන්ත්‍රණය ඉතා ඉවහල් වුණා. ඒ ප්‍රතිඵල නිසා අද වන විට කෝටි 2කට වැඩි ජනගහනයක් සිටින රටවල් අතුරින් පූර්ණ එන්නත්කරණය පිළිබඳව ලොව පළමු රටවල් 10 අතරට එක්වීමට අපේ රටට හැකියාව ලැබී තියෙනවා. මේ සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් සෞඛ්‍ය අංශයේ ඉහළ සිට පහළ දක්වා සියලුම නිලධාරීන්ට, එන්නත්කරණ වේගය වැඩි කිරීමට දායකත්වය ලබා දුන් ත්‍රිවිධ හමුදාවට, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යාල මණ්ඩලයට, පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩලයට සහ මේ සඳහා දායක වූ අපමිත්‍ර දායක වූ ආයතන සහ පුද්ගලයන්ටද මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් අපමිත්‍ර රාජ්‍යයන් ඇතුළු සියලු පාර්ශ්වවලට මෙම ගරු සභාවේ ස්තුතිය හිමිවිය යුතුයයි යෝජනා කරමි. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ යෝජනාවත් එක්කම මම මේ කාලීන මාතෘකාව මේ සඳහන් කළ යුතුම කරුණු දෙකක් මේ සභාවේ සාකච්ඡාවට මේ යෝජනාව ඇතුළේ කතා කරන්නයි මගේ සූදානම. එක තමයි අපි එන්නත්කරණය කළ යුතුමයි මේ තරුණ පරම්පරාව යම්කිසි විදියක අර වෛද්‍යවරු නොවන යම්කිසි ගොඩේ වෙදාලගේ එහෙම අය කියන කතාවන් වලට මුලා වෙලා අපි දැන් සමාජ මතයක් ගොඩනගන්න හදලා තියෙනවා 20-34 තරුණ තරුණියන්ට එන්නත්කරණයෙන් වැළකී සිටින ලෙස. මම මූලිකවම ඉල්ලා සිටිනවා අපේ තරුණ පරම්පරාවෙන්. ඔබ දන්නවද 19 ශතවර්ෂයේ වසූරියා කියන රෝගය නිසාවෙන් මිලියන 300ක් විතර ප්‍රමාණයක් රටේ ලෝකේ ගෝලීය වසංගතයක් බවට පත් වෙලා මිය යද්දී එඩ්වර්ඩ් ජේනර් කියන වෛද්‍යතුමන් නිපදවපුවේ පළවෙනි එන්නත තමයි ලෝකේ, ඒ එන්නතෙන් තමයි මේ ලෝකේ වසූරියා එන්නතින් මේ ලෝකේ විනාශ වෙන තැනින් වළක්වගන්නේ. හැබැයි මේ පළමු එන්නත ලෝකේ භයානකම එන්නත් වලින් එකක්. හැබැයි මුළු ලෝකෙටම විදිද්දී ඔබ දන්නවද අදටත් ඒ එන්නත ගැබිනි මව්වරුන්ට, එහෙම නැත්නම් කිරිදෙන මව්වරුන්ට විදින්නේ නැති එන්නත. හැබැයි අද මේ ලෝකේ විදින ෆයිසර් වේවා, මොඩර්න වේවා, සයිනෝෆාම් වේවා මේ කියන එන්නත් කිසි එකක් ඒ තරමට දරුණු එන්නත් නොවන අතර ලෝකයේම G7 ලෝකේ තියෙන ආර්ථික අතින් ඉහළම රටවල් ටික මේ එන්නත විදලා තියෙද්දි, ලෝකේ රටවල් මුල් 10 ඇතුළට අපේ ලංකාවටත් ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙද්දි ආදරණීය තරුණ පරම්පරාවෙන් ඉල්ලනවා එංගලන්තයට හොඳයි නම්, චීනයට හොඳයි නම්, ඇමරිකාවට හොඳයි නම්, ශ්‍රී ලංකාවේ අපේ තරුණ පරපුරටත් හොඳයි. මේක වැරදි ජනමතයක් සමාජගත වෙමින් යනවා. ඒ මතේ දුර්ලලා පෙරට එන්න. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයම තමයි එන්නත්කරණයයි මේ වෛරසයට තියෙන එකම විසඳුම කියලා. ඒ වගේම තව සමාජ මතයක් දුර්ලන්න මේ කතාව එළියට ගන්නේ. රට ආර්ථිකයෙන් අඩපණයි නම් කොහොමද නගර සිය හදන්නේ, කොහොමද මේ සංවර්ධන කටයුතු කරන්නේ, ඒ වෙනුවෙන් කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ, ජනතාවට බරපටවන්න කතා කරනවා එහෙම කියලා සමාජ මතයක් වැරදි දේශපාලන හස්තයන් විසින් හොබවගෙන යද්දී මම මේ සභාව තුළ කියන්න යනවා, අපේ රටේ මෙතරම් ආර්ථික ගැටලුවක තියෙද්දී මේ තරම් සුවිශාල වූ මුදලක් වැය කරමින් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යොදවගෙන මේ එන්නත්කරණය නිවැරදිව කරනවා වගේම ආඩම්බරයි අතිගරු ජනාධිපතිතුමනි, මේ රටේ සංවර්ධන ක්‍රියාදාමය ජනතාවට නොපිරිහෙලා හැකි පමණ උපරිමය කිරීමට දායක වෙමින් තියෙනවා. එතෙන්දී 20යි 20 මංගල සංඛ්‍යාල කියලා තියෙනවා. අපිට විදේශ ආධාර විදියට හම්බුණ ඒවා මුදල්, ඒ විදියට ණය ආධාර විදියට හමුණු මුදල්, ඔබ දන්නවා ඒවා ඒ ආධාර පැමිණෙන්නේම මේ ව්‍යාපෘතිය කරන්න, මේ රේල්වේ ස්ටේෂන් එක කරන්න, මේ මේ සංවර්ධන කරන්න කියලා සඳහන් කරමින් මේ සංවර්ධන කටයුතු අපි නොබියව ඉදිරියට කරගෙන යන බව බොහොම මතකයේ තියන්න ඕන විදිය කරුණක් ඉදර මම කියනවා. මොකද මේ තියෙන්නේ සටහන් වුණු ඒ මුදල් කළ යුතු ක්‍රියාව කරමින් ඉන්නේ. මේ මුදල් අපි සංගවන්න ගසා ගන්න යොදාගත්ත නෙවෙයි, රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගනිමින් ඉන්න. ඒ දිහා බලාගෙන ඉන්න බැරි විපක්ෂය නැත්තම් දේශපාලන හස්තයන්
ක්‍රියාත්මක
වෙන්න ඉන්නවා. ඉතින් ඒ වගේ මම මේ අද දවසේ කතා වුණු හර්ෂද සිල්ල මැතිතුමාගේ මම මේ වෙලාවේ නමසදහන් කාට සමාවෙන් නමු කියන්න ඕනේ. එතුමා කියනවා වගකීමෙන්ම මේ රජය වග කියන්න ඕල්ලු 12,000ක් මේ ජනතාව බියදුණු එකට එන්නත් කරණය පිළිබඳව ගන්නව නම් ලෝකෙ මේ වෙලාවේ විශිෂ්ටතම රටවල් 10 අතර තියෙන ශ්‍රී ලංකාවේ එන්නත් කරණය වැරදි නම් ඔබ කියන්නේ කුමක් කරන්නද? ඉතින් අපේ ගරු හර්ෂද සිල්ල මැතිතුමනි, රටක දෙයක් බොහොම වගකීමෙන් කතා කරද්දී කියන වගකීමක් තිබිය යුතුයි. අපි වැඩිම 1,09,00,000ම විදලා තියෙන සයිනෝෆාම් එන්නත ඒකට අපේ රටට එන්නත ගණන්ලා තියදිත් අපිට විද ගන්න බැරි වුණා. හේතුව WHO එකේ අනුමැතිය තිබුණේ නැහැ. ඒ අනුමැතිය ලැබුණේ අපි එන්නත් ගෙනාවටත් පස්සේ. අපි ඉතින් මේ එන්නත් කරන්නේ සිදු කරා, නිවැරදිව සිදු කරා කියලා කියමින් අපේ මේ දුප්පත් රට මේ රාජ්‍ය රකින්න මම දැක්කේ නැහැ විපක්ෂයේ කිසිම කෙනෙක් මේ එන්නත් කරන්නේ මේ රටේ ඉදිරියට ගෙනියන්න, මේ එන්නත් කරන්නේ තුල මේ රට හදාගන්න, මේ රටේ පරපුර තරුණ පරපුර රකින්න කිසිම වචනයක් වාක් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් කාරණිකව අවධාරණය කරනවා එකතු වෙලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය රැකගන්න උදව් කරන්න කියලා ඉල්ලමින් මම කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුනි. මීළඟට යෝජනා විස්තර කිරීම ගලුත්තිරක් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වෛද්‍ය ගායශාන් මැතිතුමා ගෙනාපු ඒ කාලෝචිත යෝජනාව විස්තර කරන්න ලැබීම මා ලැබූ වාසනාවක්. මොකද හේතුව මේ එන්නත් කරන වැඩසටහන ගැන කතා කරද්දී මමත් හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක්, ඒ වගේම වසංගත රෝග විද්‍යාඥවරයෙක් සහ හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් හැටියට මේකට කරවුර දීලා වසර ගණනාවක් සම්බන්ධලා හිටපු හින්දා මම මේකේ සියලු මගමුල ගැන හොඳ යාන්ත්‍රණය ගැන දන්න හින්දා ඒක ස්ථිර කරන මට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. කොවිඩ් කියලා කියන්නේ කාටවත් නවත්තන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒක මේ ලෝකයේ තිබ්බ අවාසනාවන්ත අනපේක්ෂිත එක් තත්ත්වයක්. වසර 100න් 200න් සැරයකට මතුවෙන ඒ වගේ තත්ත්වයකට මේ වර්තමානයේ අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි විවිධ රටවල් විවිධ විදියට මේකට අධ්‍යක්ෂීම් ක්‍රමවේදී හොයනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීපු උත්තරේ තමයි මේකට හොඳම විසඳුම එන්නත් කරන්නේ කියන එක. ජාතික ආරක්ෂාවට වග කියන රජයක් හැටියට අපි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ජාතිවාදී ආගම්වාදී යුද්ධවලින් මිනිසු බේර ගන්නවා කියන එක විතරක් නෙවෙයි, රටකේ ඉන්න සෞඛ්‍ය ආරක්ෂා කරගන්න එකත් ජාතික ආරක්ෂාවේ එක් පියවරක්. ඒ නිසා ජාතික ආරක්ෂා වග කියන රජයක් හැටියට මොනතරම් ආර්ථික අපහසුකම් තිබ්බත් අපි හොඳාකාරවම දන්නවා ආර්ථික එන්න එන්න අපේ සියලුම ආදායම් මාර්ග වැටිගෙන යනවා. හැබැයි හුඟක් දෙනෙක් අමතක වෙලා ඉන්නවා මේ ලෝකයේත් අපිත් ඔක්කොම ඉන්නේ කොවිඩ් තත්ත්වයක කියලා. හැබැයි මේ සියලුම දේවල් මැද්දේ රජයක් හැටියට තීන්දුවක් ගත්තා. අපි මොන වියදම ගියත් අපේ සංවර්ධන කටයුතු වල තියෙන මුදල් නතර කරලා ඒව ආපහු අපේ එන්නත් කරන්නට යොදවලා හරි අපි මේ දේ කරලා අපි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලට යනවා කියලා. පළවෙනි රෝගියා වාර්තා වෙනකොට අපිට තිබ්බේ IDH රෝහල විතරයි බෝ වෙන රෝග සම්බන්ධව. හැබැයි මේ වෙනකොට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 77ක් ඇඳන් 20,076කුත් එක්ක, ද්විතීක ප්‍රතිකාර මධ්‍යස්ථාන 101ක් ඇඳන් 8,215කුත් එක්ක, තෘතීක මධ්‍යස්ථාන 9ක් ඇඳන් 1,429කුත් එක්ක, දැඩි සත්කාර 190ක් එක්ක දැවැන්ත මුදලක් වියදම් කරලා අපි මේ ප්‍රතිකාර වැඩසටහනට අපි සම්බන්ධ වෙනවා. ඒ සඳහා මම හිතන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බිලියන් 200කට වැඩි වියදමක් කරලා තිනවා. ඒ වගේම තමයි ගායශාන් මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි එන්නත් කරන වැඩසටහන අපි ලෝකයේ ඉදිරියෙන්ම ගිය රටක් හැටියට ලෝකයේ මේ වෙනකොට එන්නත් කරලා තියෙන්නේ එන්නත් දෙකෙන්ම එන්නත් කරලා තියෙන්නේ වෙරලා මාත්‍රා දෙකෙන්ම ලෝක ජනගහනයෙන් 31%ක් වෙනකොට මේ ලංකාවේ 1,248කට එන්නත් මාත්‍රා දෙන ගමන් 1,111ට මාත්‍රා දෙකම දීලා පූර්ණ එන්නත් කරන ලක් කරලා තියෙනවා 151% ප්‍රමාණයකට. ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලාපොරොත්තු වුණේ මේ සැප්තැම්බර් මාසේ වෙනකොට ලෝක ජනගහනයේ 10%කටත්
කරුවන් තිතුමා තව මිනිත්තු කාලයක් තියෙනවා.
වසර අවසාන වෙනකොට 140ක ඉලක්කයකට යන්න උනත් අවසාන වශයෙන් මේ ශ්‍රී ලංකාව අපි දැනටත් 151%කට අපි ගිහිලා තියෙනවා. ඒ නිසා මේක ලේසි පාසු කාර්යාවයක් නෙවෙයි. මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න සමහරලාට අපේ සෞඛ්‍යාංශයේ සේවකයෝ වගේම හමුදාවේ අයත් ආබාධිතයෝ හොයාගෙන ගෙවල් වලට පවා ගිහිල්ලා මේ එන්නත් කරන්නේ කරා. හැබැයි දුකට තියෙන කාරණේ තමයි දවසකට මධ්‍යස්ථාන 100ක 200ක 300ක අපි එන්නත් කරද්දී එක මධ්‍යස්ථානයේ දෙකක වෙන පුංචි වැරද්දක් අල්ලන් සමහර නාලිකාවල් මේ එන්නත් කරන වැඩසටහන හැල්ලුවට ලක් කරා. ඒ හැල්ලුවට ලක් කරේ වැඩසටහන විතරක් නෙවෙයි ඒකට සම්බන්ධ වෙච්ච අපේ අය. කොවිඩ් වැඩි වෙනකොට අපි රජයේ සේවකයන් ගෙදර ඉන්න කියලා කිව්වා. ඒ වගේම තමයි හැමෝටම අනවශ්‍ය ගමන් අතර ගෙදර ඉන්න කියලා කිව්වා. හැබැයි රජයේ සෞඛ්‍ය සේවකයන්ට සිද්ධ වුණා කොවිඩ් රෝගීන් ළඟට ගිහිල්ලා මේ සත්කාර වැඩසටහන කරන්න. එහෙම කරලා එන්නත් කරන වැඩසටහන සම්බන්ධ වෙලා අද මේ තත්ත්වය අරන් දෙනකොට
කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමා.
හරි, තව එක විනාඩියක්. ඒ නිසා ඒ අයත් කොවිඩ් රෝගීන් ළඟට ගියේ ඒ අයත් අම්මලා තාත්තලා හිට තමන්ගේ දරුවෝ අම්මා තාත්තා මේ සියලු දෙනාම අමතක කරලා එනිසා ඔවුන් කරපු කැපකිරීම අතිශය මහත්දයක්. එනිසා මම මේ ආන්දරණයට තීන්දුවන ගත්ත ජනාධිපතිමාටත් අතිගරු ජනාධිපතිමාටත් ඒ වගේම අපේ රජයටත් ඒ වගේ මේකට සම්බන්ධ වෙච්ච වෛද්‍යවරු, හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, මහජන පවුල් සෞඛ්‍ය සෞඛ්‍ය නිලධාරීන්, ගිලනතර ඉදුණන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාව සහ එන්නත් කරණයට උදව් කරපු රජය ඇතුළටත් අපේ ගෞරවනීය ස්තුතිය රජයක් හැටියට පුද කරන ගමන් මේ එන්නත් ලබා දීමට කටයුතු කළ මිත්‍ර රටවලට අපේ ආදරණීය ගෞරව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා.
ගෞරවනීය ස්තුති ගරු මන්ත්‍රීතුමනි, ඊළඟට ගරු ජේසී අලවතුල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු මුලසන ඔබන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් එහෙම නැත්නම් එන්නත් කරන සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට අමතක කරන්න බෑ විශාල කැපකිරීමක් කරන සෞඛ්‍ය අංශයේ වෛද්‍යතුමාලා, හෙදියන්, ඒ වගේම සියලුම සේවක සේවිකාවන් විශාල කැපකිරීමකින් මේ කාර්යභාරය ඉෂ්ට කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ කැපකිරීම අගය කිරීමට ලක් කරන්න ඕනි. විශේෂයෙන් එන්නත් කරනේදීත් මෙයාගේ විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාවේ විශේෂයෙන්ම එන්නත් කරනේදී විශාල සහයෝගයක් ලබා දෙන ඒ හැම කෙනාටම අපි මහජන නියෝජ්‍යයට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන් මේ යෝජනා ගෙනාපු මන්ත්‍රීතුමා කිව්වා මේ විපක්ෂයේ මේ එන්නත් කරනේ සම්බන්ධයෙන් කිසි අදහසක් ප්‍රකාශ කරේ නැහැ කියලා. මම එතුමාට කියන්න කැමතියි, විපක්ෂයේ අපේ විපක්ෂ නායකතුමා තමයි මුලින්ම එන්නත් කරනේ සම්බන්ධයෙන් මේක අපි ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන්න ඕනේ කියලා මේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරේ. එහෙම කරාම ආණ්ඩු පක්ෂය ඒ වෙලාවේ අපිට උසුළු විසුළු කරා, විහිළුවට ලක් කරා. ඉතින් ඒ නිසා එහෙම කරලා එන්නත් කරනේ ආරම්භ කරන්න කලින් නොයෙකුත් පැණි වර්ග බිබි, ඒ වගේම මුට්ටි ජලාසොල්ට පතිත කරමින් මිත්‍යා පස්සේ ගියා. නමුත් අපි සතුටු වෙනා මේ වෙලාව වෙනකොට යම් දාක් දුරට මේ එන්නත් කරණය ගැන විශ්වාසයක් තබලා රටේ ජනතාවගේ ජීවිත බේර ගැනීම සඳහා යම් කාර්යයකට පසු වෙලා හරි මේක ආරම්භ කරා. ඉතින් මේකදී අපි පැහැදිලිවම කියන්න ඕනි, එක පැත්තකින් මේ එන්නත් කරණය ගැන අපි සතුටු වෙනවා වගේම එක පැත්තකින් තියෙනවා අපිට තව කාරණා කීපයක් කියන්න. එකක් තමයි දැන් අද අපේ රටේ අවාසනාවන්ත ලෙස මේ කොවිඩ් තත්ත්වය තුළ 12,000කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දැන් මේ මරණ වලින් වැඩි ප්‍රමාණයක් අපි වැළුවාම අවුරුදු 60ට වැඩි අය. එතකොට එන්නත් කරන්නේදී විශේෂයෙන්ම කියන්න ඕනි සෞඛ්‍ය මේ කොවිඩ් තාක්ෂණ කමිටුව මේකේ ඉන්නේ විශේෂඥ වෛද්‍යතුමන්ලා. මෙතුමන්ලා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරා. මේ එන්නත් කරන්නේ ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනි කාටද කියලා. මේකදී විශේෂම තිබුණු ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි කියන එක තමයි මේ 60ට වැඩි ඒ වගේම වෙනත් රෝග තියෙන මේ උදවියට මේ එන්නත් කරන්නේ මූලිකතාවය අපි ලබා දෙන්න ඕනි කියලා. දැන් බලන්න මේ වෙනකොට විශේෂඥ වෛද්‍යතුමන්ලා ඒ වගේම මේ තාක්ෂණ කමිටුව මේ සියලු දෙනා මේ ක්‍රමවේදය ඉල්ලා තියෙද්දි එන්නත් කරන්නේ ප්‍රමුඛතාවය මෙයාට ලබා දුන්නත් දැන් මේ වෙනකොට මරණ වලින් වැඩි ප්‍රමාණයක් මැරෙන්නේ මේ එන්නත් කරන්නේ ලක් නොවුණායි. ඒ වගේම තමයි විශේෂඥ වෛද්‍යතුමන්ලාගේ මේ සංඛ්‍යාලේඛන අනුව අපි බලනකොට 80%ක් මැරෙන්නේ 60ට වැඩි අය. එවන 60ට වැඩි අයට එන්නත් කරන්නේ අපි ඇයි ප්‍රමාද කරේ? ඒ ප්‍රමාද කිරීම නිසා නේද මේ 80%ක් කියන්නේ 10,000කට 12,000න් 10,000කට ආසන්න ප්‍රමාණයක් මැරෙන්නේ 60ට වැඩි අය. එවනම් ඒ අයට මේ එන්නත් කරන්නේ ප්‍රමාද කිරීම තුළ අප විශාල හානියක් කරලා තියෙනවා මේ ජීවිතවලින් එයාට වන්දිකේවට සිද්ධ වෙලා තියෙනවා. අන්නේ මෙවැනි තත්වයන් තමයි අපි විපක්ෂයක් හැටියට වගකීමෙන් පාර්ලිමේන්තු තුලත් නිරන්තරයෙන් කතා කරේ. විශේෂඥ වෛද්‍යතුමන්ලා මේ අය කියන ආකාරයට මේක කරන්නද මේ දේශපාලනය කරන්න ලක් කරලා එන්නත් කරන ක්‍රියාත්මක කිරීම තුල තමයි අපිට මේ ජීවිත අහිමි වෙලා තියෙන්නේ. ඒසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි මෙන්න මේ තත්වය අපි එක පැත්තකින් එන්නත් කරන සාර්ථකයි හොඳට කරනවා අපි වැඩිම කරා කියලා අපි කියනවා ඒක අපි සතුට වෙනවා. නමුත් මෙන්න මේ විදිහට ක්‍රමවේදය තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකම විශේෂඥයන්ගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම නිසා තමයි මේ අවාසනාවන්ත ලෙස අපේ රටේ වැඩිහිටියන්ගේ ජීවිත 10000ක් විතර අපිට ජීවිතවලින් අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දකිනවා මේ ප්‍රශ්නවලදී විශේෂයෙන්ම කොවිඩ් තාක්ෂණ කමිටුවේ විශේෂඥ වෛද්‍යතුමන්ලා මුල ඉඳලම විශාල කැපකිරීමකින් වැඩ කරපු අය. ඒ අය ඉල්ලාස් වෙනවා. ඇයි ඒ ඉල්ලාස් වෙන්නේ? තමන් කතා කරන තමන් ලබා දෙන විශේෂඥ දැනුම එහෙම නැත්නම් මේ ජීවිත බේරගන්න ලබා දෙන තීන්දුව తీරන නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ආණ්ඩුවේ යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර අනුව තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ කියන මතය අනුව තමයි ඒ අය ඉල්ලාස් වෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි සතුට වෙනා එක පැත්තකින් මේ එන්නත් කරන්නේ ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරලා අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනේ අපි. නමුත් ඒ ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අංශයට ඒ සෞඛ්‍යංශයේ උපදේශ අනුව විශේෂඥයන්ගේ ඒ නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන්න
අවශ්‍ය
වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. එහෙම කරොත් අපිට මීටත් වඩා හොඳට සාර්ථකව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. වගේම මේ හැම එකක්ම අපි කරන්නේ මොකටද? අපි ජීවිත බේරගන්න. එහෙමනම් අපි කරන කාර්යයේ ප්‍රතිඵලය ලබා ගන්න නම් විශේෂඥයන්ගේ ඒ වෛද්‍යතුමන්ලාගේ උපදෙස් අනුවම කටයුතු කරන්න කියලා මතක් කරමින් විශේෂයෙන්ම කොවිඩ් තත්ත්වය තුළ මේ 12000ක් තරම් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි කරගන්න නැතුව අපිට මේක අරයි යන්න තිබුණා කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම ඉදිරියේදී මේ එන්නත්කරණය ක්‍රියාවලිය තුළ අපිට පේනවා අද ලෝකෙම මේ தத்துவය තමයි තියෙන එකම විසඳුම කියලා ක්‍රියාවලිය තුළ අපේ රටේ ඒක පිළිඅරගෙන කටයුතු කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා කියන මතක් කරමින් වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මාජු සුවල්පේ අවසන් කරනවා.
ප්‍රාමි ස්තුති ගරු මන්ත්‍රීතුමා මේ ළඟට ගරු සුදිත් සංජය පෙරමන්තෝ ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්
තියෙනවා. ඔව්. ගරු මූලාසනකට මන්ත්‍රීතුමනි සභා කල්තමන අවස්ථාවේදී ගෙනාපු යෝජනාව සම්බන්ධව අද දක්වන අවස්ථාව සලසාසීම් පිළිබඳව මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කොවිඩ් වසංගතයේ පටන් අරගෙන දැන්ට අවුරුදු දෙකක් විතර කාල සීමාවක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු දෙක කාල සීමාව තුළදී මේ දක්වා අපි පළවෙනි රැල්ල එහෙම නැත්නම් දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල ගත්තට පස්සේ මේ වෙනකොට 105කට ආසන්න ආසාවි සංඛ්‍යාවක් මේ ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා මේ වෙනකොට 12000කට අධික මරණ සංඛ්‍යාවකුත් එක්කම වාර්තා වෙනවා. ඉතින් අපිට මතකයි මේ වසංගතයේ මුලින්ම එනකොට ඒ කියන්නේ 2020 මුල් කාල සීමාවේදී මුල් කාර්තවේදී මේ සම්බන්ධව ලෝකයේ වසංගතය වෙලා ගන්න අවස්ථාවේදී මට මතකයි අපේ විපක්ෂ නායක ගරු සජීව් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේ විපක්ෂයත් එකලාම ඉල්ලා හිටියා මේ රටේ මෙහෙම ලෝකයේ මෙහෙම වසංගතයක් එනවා ඒ වසංගතයට අපි දූපතක් හැටියට මේකට මුහුණ දෙන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන විධි විධාන එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියලා අවශ්‍ය උපදෙස් එතුමා පාර්ලිමේන්තුවේදී ලබා දුන්නා. ඒ වෙලාවේදී එතුමා ඒ උපදෙස් ලබා දෙන අවස්ථාවේදී අපිට මතකයි ඒ අවස්ථානුකූලව සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඒ අමාත්‍යතුමියත් ඒ වගේම අනිකුත් අයත් ඒ අවස්ථාවේදී එතුමාගේ වචනේ මං හිතන්නේ ඒ අවස්ථානුකූලව සමච්චලයට ලක් කෙරුවා. ඒ අවස්ථාවේදී එතුමන්ලා කිව්වේ මොකද්ද? මේ ලංකාවට මේ වසංගතයේ බලපාන්නේ නැහැ. මේක දූපතක්. මේක එන්න තියෙනවා නම් එන්න තියෙන්නේ. එහෙම නැත්නම් ගුවන්තොටුපලෙන් එහෙම නැත්නම් වරායෙන් කියලා තමයි ඒ අවස්ථාවේදී ප්‍රකාශ කෙරුවේ. ඒ අනුව අපි දන්නවා එයාපෝට් එකේද අපිට මේක මැෂින් හයි කරන්න පුළුවන්. ඒ වගේ මණිකුත් වැඩ කටයුතු කරලා මේක ලංකාවට එන එක වළක්ව ගන්න කටයුතු ක්‍රමවේදයන් ඒ සම්බන්ධව කරන්න පුළුවන් වැඩපිළිවෙල මොකක්ද කියන එක ගැන අපි දන්නවා. තමුන්නාසික උපදෙස් අපිට අවශ්‍ය නැහැ කියලා තමයි එදා මේ ගරු මැති අමතුමන්ලා ඒ අවස්ථාවේ ප්‍රකාශ කෙරුවේ. ඉතින් අපි දන්නා ඒ අවස්ථානුකූලව ඒ ප්‍රකාශ කෙරුවට පස්සේ ඒ සම්බන්ධව කිසිම පියවරක් අරගත්තේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි අපිට මතකයි. ඒ නිසා තමයි පළවෙනි රැල්ල එහෙම නැත්නම් දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල හැසියෙන් ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවරට මේ වසංගතය මේ ලංකාව තුළ ව්‍යාප්ත වුණේ. ඊට අමතරව අපි දන්නා මේ වසංගතය යන අවස්ථාවේදී ඊට පස්සේ එතුමා මට මතකයි 2020 ඔක්තෝබර් මාසයේ ඒ කියන්නේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා මීට අවුරුද්දක ඉස්සෙල්ලා එතුමා ප්‍රකාශ කෙරුවා දැන් මුළු ලෝකෙම මේ වසංගතය වෙලාගෙන තියෙනවා. ඒ වගේම ලංකාවෙත් මේ වසංගතය දැන් සෑහෙන ප්‍රදේශයකට පැතිරලා තියෙනවා. ඒ නිසා මේක වළක්වන්න නම් තියෙන එකම විකල්පය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ඒ වගේම ලෝකයේ අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව මේකට තියෙන එකම විසඳුම එන්නත් කරන්නේ පමණයි කියලා. ඉතින් එන්නත් කරන්නේ පමණයි කියලා ඉවරලා එතුමා ප්‍රකාශ කරපුවට පස්සේ අපිට මතක එදත් මොකද්ද කියන්නේ? එදත් එතුමා මේ පාර්ලිමේන්තුවේදී මේක ගැන පිළිබඳ කිව්වා. දැම්ම එන්නත් කරන්නේ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. ඒ එන්නත් එක ඇනෝම් කරන්න කටයුතු කරන්න. එහෙම කරලා ඉවරලා මේ වසංගතයේ තියෙන එකම පිළියම හැටියට අපේ ජනතාව බේරගන්න කටයුතු කරන්න කියලා එතුමා ඉල්ලීම් කෙරුවා. ඒ අවස්ථාවනකොට අපිට මතකයි මේ ඇමැති අමතුරු ටිකක් ඒ වගේම සෞඛ්‍ය සම්පදිත සම්බන්ධ නැමැතුමියක් ප්‍රකාශ කිරීම මොකද්ද? එන්නත් කරන්නේ අපිට දැන්ට අවශ්‍ය නැහැ. මට මතකයි වාසුදේව නානායක්කර මහත්මයා කෙලින්ම නැගිටලා කිව්වා ඔබතුමා කියන විදිහට එන්නත් කරන්නේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා අපිට උපදෙස් දෙන්න ඉන්න එපා. එන්නත් කරන්නේ කරන වෙලාවට අපි දන්නවා ඒ වෙලාවට අපි එන්නත් ටික ගේන්නම් කියලා තමයි එදා ප්‍රකාශ කෙරුවේ. ඉතින් මම කියන්නේ කරු මුලාසන මන්ත්‍රීතුමනි මේ අපේ සජීව ප්‍රේමදාස මැතිතුමා මේවා ඔක්කොම ප්‍රකාශ කෙරුවේ. එතුමාට මං හිතන්නේ නොයෙකුත් ආකාරයේ උසුළු විසුළු කෙරුවා ඒ වෙලාවේ. නමුත් එතුමා රටට ආදරය කරන ජනහිතකාමී නායකයෙක් හැටියට එතුමාට දුරදකින්න නුවණක් තියෙනවා. දුරදක්න දැක්මක් තියෙන නායකයෙක් හැටියට එතුමා ප්‍රකාශ කරුවා මේ පියවරවල් ටික කල්ට වේලාවට ගන්න මේ පියවරවල් ටික යන්න කියලා එතුමා කිව්වා. ඒවා ක්‍රියාත්මක කෙරුවේ නැහැ. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මේක මේ ලංකාවේ මේ තා දුරට ව්‍යාප්ත වුණේ. මේ තා දුරට මේ 12000ක් වගේ ආසන සංඛ්‍යාවකට මරණ සංඛ්‍යාව සිද්ධ වෙන්න සිද්ධ වුණේ මේ ක්‍රමවේදයන් අනුගමනය කරපු නැති නිසා. ඊට අමතරව අපිට මතකයි මේ විපස්සනාගතුමා විතරක් නෙමෙයි ඒ අවස්ථානුකූල සෞඛ්‍යංශ විශේෂයෙන්ම අපිට මතකයි ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් අනුව විශේෂයෙන්ම වෛද්‍යවරු හිටියා ඒ වෙලාවේ කොවිඩ් මර්ධන කමිටුවල ඒ වයත් ඒ වෙලාවේ ඒ මතයම දැරුවා. ඒ ඇත් උපදෙස් දුන්න ආණ්ඩුවට මේ කටයුතු කරන්න කියලා. නමුත් අපි දන්නවා ඒ ඇයට මොකද්ද සිද්ධ වුණේ කියලා. ඒ අවස්ථානුකූල විශේෂඥ වෛද්‍යවරු ඒ උපදෙස් දෙනකොට අපි දන්නා ඊට උඩින් දේශපාලන අධිකාරිය ප්‍රතිවතුරු ඊට වඩා උඩින් ක්‍රියාත්මක කරලා තමුන් අසලක උපදෙස් අපිට අවශ්‍ය නැහැ. ඒ අය මම දන්නවා වැදගත් නිලධාරීන් මේ රට ආදරය කරපු ඒ සෞඛ්‍ය මේ වසංගතයේ සම්බන්ධව ක්‍රමානුකූලව මේක නතර කරන්නේ මේක මර්ධනය කරන්නේ කොහොමද කියලා කියපු නිලධාරීන් අපි දන්නවා ක්‍රමානුකූලව එක එක ඉවත් කරන්න කටයුතු කෙරුවා. ඉතින් අපිට මතකයි ඉතින් මේ කටයුතු ඔක්කොම කරද්දී ඊට වඩා හාස්‍යදනක සිදුවීම තමයි ගරු මන්ත්‍රීතුමනි සිද්ධ වුණේ. මොකද්ද මේ කොරෝනා වසංගතයට වෙන්නත් කරන්නේ ගේන්න අපි කියනකොට මොකද්ද කරුවේ මේගොල්ලෝ?
මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
හොඳයි මන්ත්‍රීතුමනි මේ විවිධාකාර අපි දන්න විවිධාකාර මිත්‍යා මත පස්සේ ගියා. ඒක මම හිතන්නේ අපිට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරුවා. අපිට මතකයි සෞඛ්‍ය ඇමති ලෝකයේ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි සෞඛ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා පැණි අපි දැක්කා මුට්ටි ගඟේ අතාරිනවා මේ කොරෝනා වසංගතයෙන් දුර වෙන්න ඕනේ කියලා. ඉතින් අපි දන්න අපි තාමත් කනගාටු වෙන සෞඛ්‍ය ඇමතිවරයෙක් වශයෙන් වාකීමක් තියෙන ඇමතිවරියක් වශයෙන් එවැනි කටයුත්තක නියැලීම් පිළිබඳව ඊට අමතරව මට මතකයි අපි දන්න තවත් ඇමතිවරු නොයෙකුත් ආකාරයේ පැණි වර්ග ඒ වගේම තවත් නොයෙකුත් ආකාරයේ ඖෂධ වර්ග මේ කොරෝනා වසංගතයට හොඳයි කියලා ඉවරලා අපි දන්නා නොයෙකුත් දේවල් මතාන්තර මේ රටේ ජනතාව තුළ ඇතිකරන්න කටයුතු කෙරුවා. අපිට මතර එක්තරා රාජ්‍ය අමතිවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා හම්බෙලා කෑගල්ල ප්‍රදේශයේ පැණියක් වර්ධනය ප්‍රවර්ධනය කරන්න කටයුතු කෙරුවා. ඉතින් ඒ තුළ අපි දන්නා ජනතාව තුළ නොයෙකුත් ආකාරයේ මති මතාන්තර තිබුණා. මේවා ගත්තොත් එහෙම අපි එන්නත ගන්න ඕනේ නැහැ. එන්නත අපිට අවශ්‍ය නැහැ. මේ රජයේ නැති අමතිවරු වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ වගේ පැණි ගත්තොත් ඒ වගේ මේ වගේ අනිකුත් ඖෂධ ගත්තොත් එහෙම අපිට මේ කොරෝනා මර්ධනය ගැලවෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් ඒක තමයි මම දන්නවා ආණ්ඩුව පෞගේ කාල සීමාව තුළදී ඒ කෙරුවේ. ඉතින් මට කියන්න තියෙන අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මේක ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට ගෞරවය ගන්න පුළුවන්කමක් නැහැ. අද කියනවා අපි එන්නත් කරන්නේ 150ක් කෙරුවා ලෝකයේ අපි හොඳම රට නොයෙකුත් ආකාර අදාසුදා දක්වනවා. නමුත් අපි කියන්නේ මේක අපේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. මේක අනිවාර්යයෙන්ම ලංකාව කියන්නේ දූපතක්. මීට වඩා හොඳින් මේක අපිට පාලනය කර ගන්න තිබුණා. අර අපි කියුවේවා අපේ ගරු විපස්සනායකතුමා ඇතුළු අපක්ෂේ ඒ වගේම සෞඛ්‍යංශ අදාළ නිලධාරීන් කියපු දේවල්. ඒ නිසියාකාර ක්‍රියාත්මක කෙරුවා නම් මෙච්චර ආසාදි සංඛ්‍යාවක් එන්නේත් නැහැ. මෙච්චර මරණ සංඛ්‍යාවක් එන්නේත් නැහැ. ඉතින් කලට විලට එන්නත් ternary කරන්න බැරි වෙච්ච නිසා තමයි මේ තා දුරට මේ රටේ මේ ව්‍යාප්තිය ඇති වුණෙත් ඒ වගේ මේ වගේ ව්‍යසනයක් ඇති වෙන්න කටයුතු සිද්ධ වුණෙත් කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ නිසා මම මේ වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව දුරටත් මේක අවසන් වෙලා නැහැ. ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ රටේ කවුරුත් අද කතා කරන්න දී මාතෘකාව තමයි මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ගරු මන්ත්‍රීතුමනි.
අවසන් කරන්න ගරු
මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි පාසල් වල දරුවන්ගේ අධ්‍යාපනය අද අවුරුදු දෙකහමාරක් දෙකක් දරුවන්ට නිසියාකාර අධ්‍යාපනයක් නැහැ. මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්න මේ රජය අපෝසත් වුණා. අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒ සම්බන්ධ වැඩපිළිවෙලක් නැහැ. අද තවුන්වන්සර් දන්නා ගුරුවරුන් අද මේ වැඩ වර්ධනය කරන්න කටයුතු තියෙනවා. රජයේ
කිසිම
කරගෙනත් නැහැ. ඒ සම්බන්ධ විසඳන්න කටයුතු කරලත් නැහැ. දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරලත් නැහැ. ඉතින් එන්නත් කරන්නේ විතරක් මේ වටිනාකම් කරලා විතරක් හරියන්නේ නැහැ. රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න මොකද දරුවන්ගේ අධ්‍යාපනය කියන එක ඉතාමත් වැදගත් ගරු මන්ත්‍රීතුමනි.
ඒ සම්බන්ධ
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටමින් මගේ වචන සල්ප
ප්‍රාසංගිකව මේ ලාඩකරු සාන්ත බණ්ඩාර කරු මන්ත්‍රී මාතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ඉතාම අවාසනාවන්ත විදිහට ලෝක වසංගතය මනිත් රටවල් වල ව්‍යාප්ත වෙලා යනවා වගේම අපේ රටටත් COVID-19 ඒ වෛරසය ඇතුළු වුණා. ඒ බෝවන රෝගයට එහෙම නැත්නම් ඒ වසංගතයට අපිට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි රටක් හැටියට ආර්ථික වශයෙන් යම් අපහසුතාවයකට පත් වෙලා ඉන්න වෙලාවක ඉඳුණත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා මේ කොවිඩ් මර්ධනය වෙනුවෙන් ඉතාම සැලසුම් සහගතව මේ වැඩපිළිවෙල රට තුළ ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඒ කටයුතු කරද්දී අපි දැකපු දේ තමයි එකක් අපි ආරක්ෂිතව ඉන්නා වගේම අනිත් ප්‍රධාන වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කීවේ එන්නත් කරන තුලින් තමයි මෙය පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම රජය විශාල වැයබරක් දරලා මේ එන්නත් අවශ්‍ය ප්‍රමාණයට අපේ රටට ගේන්න කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරා. විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරා යම් ප්‍රමාද වීම් ඇති වුණා කියලා. යම් යම් ප්‍රමාද වීම් සමහර අවස්ථාවල ඇති වුණා. අපි දන්නවා ඉන්දියාවෙන් ඇස්සසෙනික එන්නත අපි ඉල්ලුම් කරාට පස්සේ ඉන්දියාවේ ඇතිවිච්ච කොයි තත්ත්වයක් ඒ වගේම මේ අදාළ සමාගම ඇතිවිච්ච කලමනාකරණ ප්‍රශ්නෙත් හින්දා අපට එන්නත් ලබා ගැනීම යම් ප්‍රමාද වීම් සිද්ධ වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුල වුවත් මේ වෙනකොට සාපේක්ෂව ආසියාව ගත්තත් ලෝකේ රටක් හැටියට ගත්තාම අපි එන්නත් කරන විශාල ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා විශාල කැපකිරීමක් නායකත්වයේ දුන්නා වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධව විශේෂ දැනුමක් තියෙන අපේ මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනා අති විශාල කැපකිරීමක් මේ වෙනුවෙන් කරලා ඒ පරිපාලන නායකත්වයේ මේ කටයුත්තට ලබා දුන්නා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් පහළට යනකම් විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අති විශාල කැපකිරීමක් කරලා මේ එන්නත් කරන ඉතාම හොඳින් ගම් දනව් ඔස්සේ ක්‍රියාත්මක කරන්න අද කටයුතු කරලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු නිලධාරීන් මේ වෙනුවෙන් කැප වුණා. ඒ වගේම විශේෂයෙන්ම පළාත් පාලන ආයතන අපි මතක් කරන්න ඕනේ ඒ අවශ්‍ය යාන වාහන ලබා දෙමින් සෑම පළාත් පාලන ආයතනයක්ම ඒ සභාපතිවරු නගරාධිපතිවරු ඒ මන්ත්‍රීවරු ඇතුළු ඒ පරිපාලන නිලධාරීන් සහ සියලු දෙනා සහයෝගය ලැබෙන නිසා මේ සමස්තයටම අපේ ගෞරවය මේ වෙලාවේදී පුද කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට 12,000කට වැඩි ප්‍රමාණයක් අපෙන් මේ කොවිඩ් වසංගතේ නැත්නම් කොවිඩ් වෛරසය නිසා වැළඳිලා මිය ගියා. සමහර අය අපේ ළඟම හිතවත් නමුත් අපිට සමහර අවස්ථාවල එයාගේ මුණවත් දකින්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඒ පවුල්වල සියලු දෙනාට අපේ සාතිශය සංවේගය පළ කරන්න ඕනේ. අපේ ඒ අහිංසක ජීවිත කොරෝනා වෛරසය මගින් උදුරගත්ත සමහර අයට තමන්ගේ තාත්තා නැති වුණා, සමහර අයට අම්මා නැති වුණා, සමහර අයට දරුවෝ නැති වුණා, පවුලේ සියලු දෙනාම නැති වෙච්ච අවස්ථාත් අපි දැක්ක. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගන්න අපි සියලු දෙනාම එක්ක කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. මෙතන වාද විවාද කරනවට වඩා අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනාම මේ ප්‍රශ්නය निराකරණය කරගන්න එක තැනකට එක ස්ථානයකට එන්න ඕනේ. මේ ජාතික උදුරෙන් අපේ රට මුදවා ගන්න කියන එක මේලාදී අපි මතක් කරන්න ඕනේ. අද එන්නත් කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ 150කට වඩා වැඩිපුර
කරද්දී
මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද විශාල වශයෙන් එන්නත් කරන තිබෙනවා. එතකොට දැන් 30ට වැඩි අයට එන්නත් කරන කරලා ඉවර වෙලා ගරු සභාපතිතුමනි මම මේලයි මතක් කරන්න ඕනේ. දැන් හෙට දවස ගත්තාම අලව්ව ප්‍රදේශයේ අපි තරුණ අයට අවුරුදු 20ත් 30ත් අයට එන්නත් කරන ලබා දෙන්නේ. ඒ වගේම නාරම්මල් ප්‍රදේශයේ හෙට අපි ආරම්භ කරන අවුරුදු 20ත් 30ත් අය අතර වයස්වල අයට එන්නත් ලබා දෙන්නේ. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි රට පුරාම ඒ තරුණ අයටත් එන්නත් ලබා දෙන්න කටයුතු කරනවා. මම අවසාන වශයෙන් ගරු ඇමතුමාගෙන් මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම දැක්ක එක්තරා ජාතික නාලිකාවක ප්‍රවෘත්තිවල විශේෂයෙන්ම මේ එන්නත් මේ එක එන්නතක නමක් කියලා දැන් අපේ රටේ පාවිච්චි කරන එන්නතක්. ඒ එන්නත ලබා ගත්තට පස්සේ වසරකින් පසුව ශරීරයේ ප්‍රතිශක්තිකරණය නැති වී යනවා කියලා මම ප්‍රවෘත්තියක් දැක්කා. ඒ නිසා මේ සම්බන්ධ විවිධ දුර්මත යනවා. ඒ දුර්මතත් එක්කද මේ කතාවත් එන්නේ. එහෙම නැත්නම් ඇත්තටම මෙවැනි තත්යක් ශාරීරික ආබාධිත තත්යක් ඇති වුණොත්
මේ සමාගම් එක්ක
අවසන් කරන්න
ධර්මන්ත අපි යම්ුසුමක් ඇති කරගෙන තියනවාද එවැනි අවදානම් තත්ත්වයක් ආවොත් ඒ පුජ්‍යලෙන් වෙනුවෙන් රජයේ හැටියට යම් ක්‍රියාමාර්ගයක් ගන්න මේ සමාගම් එක්ක යම්ුසුමක් හෝ එකඟතාවයක් ඇති කරගෙනද ඒන්නත් ලබා ගන්න කියන එකත් රට වශයෙන් අපි දැනුවත් වෙන්න අවශ්‍යයි විශේෂ බාර අමාත්‍යතුමාගෙන් කියන එක මේලයි මතක් කරමින් බොහොම ස්තුතියෙන් දෙන අවස්ථාව
ඔබට බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි ඊළඟට ගරු ශානෙක්කෙන් රසමාණික්කම් මැතුම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා இன்றைய தினம் இந்த ஒத்திவைக்கும் பிரேரணையிலே முதலாவது இலங்கையிலே 12,000 மேற்பட்டவர்கள் இந்த கோவிட் தொற்றினால் உயிரிழந்திருக்கிறார்கள் அவர்களுக்கு அவர்களுக்கும் அவருடைய குடும்பத்தினருக்கும் என்னுடைய ஆழ்ந்த அனுதாபத்தை முதலாவது நான் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன் உண்மையிலே இன்று இந்த கோவிட் 19 சூழலை எடுத்தால் இன்று இலங்கையிலே வடக்கு கிழக்கு என்ற மாகாணங்களிலேதான் உண்மையிலே கோவிட் தொற்று நோயாளர்களுடைய எண்ணிக்கையும் மரணங்களுடைய எண்ணிக்கையும் மிக குறைவாக இருந்திருக்கு அந்த வகையில் அந்த வடக்கு கிழக்கு மாகாணங்களில் செயல்பட்டு கொண்டிருக்கும் சுகாதாரத்துறையை சேர்ந்த அனைவருக்கும் என்னுடைய மனமார்ந்த நன்றிகளையும் வாழ்த்துக்களை நான் தெரிவித்துக் கொள்ள வேண்டும் விசேடமாக கிழக்கு மாகாணத்தை பொறுத்தளவில் கிழக்கு மாகாணத்திலே பேரளவிலே சொல்றது என்று சொன்னால் திருவண்ணாமலை மாவட்டம் எடுத்தால் ஆர்டிஎச்எஸ் டாக்டர் கோஸ்டா மட்டக்களப்பு மாவட்டத்தை எடுத்த டாக்டர் மயூரன் கல்முனை ஆர்டிஎச்எஸ் எடுத்த டாக்டர் சுகுணன் போன்றவர்கள் மிகவும் சிறந்த முறையிலே ஏனைய வைத்திய அதிகாரிகள் பிடி அவர்கள் அனைவருடைய பெயரையும் சொல்ல முடியாது ஆனால் இவர்களுடைய தலைமையிலே தான் அந்த ஆர்டிஎச்எஸ் இயங்குனது அவர்களுக்கு என்னுடைய மனமார்ந்த நன்றிகளையும் பாராட்டுகளையும் நான் இந்த இடத்தில் சொல்ல வேண்டும் அதே போலத்தான் வைத்திய அதிகாரிகள் எம்ஓஎச் பிஎச்ஐ நர்சஸ் மிட்வைஃப் இப்படி அனைவரும் மிக சிறந்த சேவையை செய்திருக்கிறார்கள் அவர்கள் அனைவருக்கும் மைனஸ் ஸ்டாஃப் அனைவருக்கும் சுகாதாரத்துறை சேர்ந்த அனைவருக்கும் என்னுடைய வாழ்த்துக்களை நான் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன் உண்மையிலே அதே போலத்தான் பேசப்படாத ஒரு குழுவினர் எங்களுடைய கிராம சேவையாளர்களை பற்றி நாங்கள் பேச வேண்டும் அவர்களுக்கும் என்னுடைய வாழ்த்துக்களை நான் முதலாக சொல்ல வேண்டும் அதாவது அத்திரம அப்பமே கோவிட் தானமே ஹெல்த் அத்தாரிட்டிஸ் அப்படி சுபபத்தன அவஸ்தாவேதி அத்தரம் மே சௌக்கிய சேஸ்திரை நிலதாரின் மேக்கே சம்பூர்ண வகக்கீம பாரதியில திப்பனா மங்கிதான மீட்டோடா ஹொந்த கோவிட் பாலனைக்கிற திப்பகனே மகே பௌத்கலிக மதைய முத மடக்கலப்போ டிஸ்ட்ரிக்ட் வகை டிஸ்ட்ரிக்ட் சமார தீந்து தீர்ன ஏ வைத்திய நிலதாரின் கண்ண கெமத்தி வச்சு தீந்து தீர்ன கோவிட் டாஸ்க் போர்ஸ் எக்கே அனுமதிய நத்துவ கண்ண பேக்கியன ஹேத்துவ மத கத்தினா ஏகனிசா யாம் கிசி ஜீவித ஹானியாக சிதுனா ஏகனிசா லங்காவே ஜீவிதாட்சிர பத்லத்தின தொலஸ் தாகட அதிக சியலு பவுல்வட்ட சியலு பிரிசல்ட மகே ஷோகே மம் மே அவசாய பிரகாச காண்ணுனே மே சியலு தேம වෙන අතරේ අපිට මේ නිහඬ සේවයක් කරපු කණ්ඩායමක් අපි කවුරුත් ඒ කණ්ඩායමට අපි ස්තුති කරලා නැහැ මං හිතන්නේ ලංකාවේ සිටින ග්‍රාම සේවක මහත්වරුන් සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද ලංකාවේ 15,000ක් විතර අවශ්‍ය තැනක ග්‍රාම සේවක මහත්වරු 13,000ක් විතර තමයි වැඩ කරන්නේ ඒ ග්‍රාම සේවක මහත්වරුන් 50 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා මේ කොවිඩ් ආසාදනය වෙලා ඒ වගේම තමයි තව ග්‍රාම සේවක මහත්වරු 500කට අධික පිරිසක් පොසිටිව් වෙලා තියෙනවා ඉතින් හැබැයි ලංකාවේ ඩොක්ටර්ස්ලාට PHIලාට එහෙම වැඩිපුර allowance ගෙවුවට අපි කිසිම අවස්ථාවක මේ ග්‍රාම සේවක මහත්වරුන්ට කිසිම allowance එකක් ලබා දීලා නැහැ ඒක නිසා මම ඉල්ලා සිටිනවා කරුණා කරලා ගරු මුදල් ඇමතුමාගෙන් උයි මේ ආණ්ඩුවෙන් උයි ඒ ග්‍රාම සේවක මහත්වරුන්ට යම් කිසි දීමනාවක් ලබා දෙන්න කියලා මොකද ඒ කියන්නේ PHI මහත්වරු වගේ මේ ග්‍රාම සේවක මහත්වරු තිතාම අමාරුවෙන් තමන්ගේ පවුලේ අය risk එකට දාලා තමයි මේ වැඩ කටයුතු ටික කරේ හැබැයි මේ වගේ දේවල් අපි කරගෙන යනකොට ෆයිසර් එන්නත ලබා දීම පිළිබඳව ඊයේ මම දැක්කා ෆයිසර් ආයතනයෙන් අවුරුදු 5යි 12යි අතර දරුවන්ට ෆයිසර් වැක්සින් එක දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ US වල ඒ හෙල්ත් ඇතොරිටිස් එකට කියලා තියෙනවා ඒක නිසා ලංකාවේ පාසල් විවෘත කරන්න යනවා නම් මම හිතන්නේ ඇත්තටම O level ඉඳන් A level එකට ඉස්සලා විවෘත කරා නම් හොඳයි ඒ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙනවා නම් හොඳයි ඊට අමතරව මේ අවුරුදු 5 ඉඳන් 12 වෙනකල් ඉන්න දරුවන්ට ෆයිසර් එන්නත වගේ එන්නතක් ලබා දෙන්නේ නැතුව පාසල් විවෘත කිරීමක් ගැන යම් තාක් දුරට තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී අපි දැක්කා යම් යම් දිස්ත්‍රික්ක වල හම්බන්තොට දිස්ත්‍රික්කට ෆයිසර් දුන්නා මන්නාරමට දුන්නා කියලා ඇත්තටම ඒ අර මේ මේ ඕවර්ඕල් කොවිඩ් පාලනයේ තියෙන ෆේලියර් එක වගේ තමයි මේ මේ ගැනත් කියන්නේ මේ ඔක්කොටම වඩා ඉතාමත්ම දුක්බර හේතුවක් තමයි දැන් අද ලොක්ඩවුන් දාලා මම හිතන්නේ දැනට මාසයක් විතර මේ ලොක්ඩවුන් එක ඇත්තටම ලොක්ඩවුන් එකක් කියන්නේ පෞද්ගලික වාහන නැති මිනිස්සු විතරයි මේක ලොක්ඩවුන් එක. ඒ බස් ට්‍රේන් වල යන විතරයි ලොක්ඩවුන් එක. අනිත් අය ඔක්කොම යනවා පාරේ. හැබැයි මේ ලොක්ඩවුන් එක දාලා තිබිලත් මඩකලපෝ දිස්ත්‍රික්කේ අර රුපියල් 2000 පේමන්ට් එක ලැබෙන්න ඕනේ 52810ක් ඉන්නවා. අද වෙනතුරු ලැබිලා තියෙන 19500කට විතරයි. ඒතර පෞල් 30000කට වැඩි පිරිසක්
මම පවුල් 33000කට ආසන්න පිරිසකට ඒ රුපියල් 2000ක් ලැබිලා නැහැ.
දරුවන් දිතා මිනිත්තුවක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. හැබැයි ඒ මුදල් ලබා දෙන්නේ නැතුව මේ ආණ්ඩුවේ මොනවද කරලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙනම් මේ ආණ්ඩුවෙන් බාර් විරුද්ධ කරලා තියෙනවා. මේ බාර් වලින් බිලියන 5ක ආදායමක් එනවා කියලා මේ බාර් විරුද්ධ කරලා තියෙන හදිසරි ඒ බාර් විරුද්ධ කරලා තියෙන කියන ලැබෙන සල්ලි වලින් හරි මේ මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉන්න ජනතාවටයි ලංකාවේ අනිත් මම දන්නේ අනිත් දිස්ත්‍රික්ක වල 2000 කී දෙනෙක් ලැබිලාද ලැබිලා නැද්ද කියලා මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ ජනතාවට හරි ප්‍රථමයෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හැබැයි මේ වගේ වැරදි තීරණ ගන්න ආණ්ඩුවක අපි දැක්ක පහුගිය කාලේ ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයකින් කිව්වන් පස්සේ අර ලංකාවට පිටරටින් ඉඳන් එන අයට අර හෝටල් වල නිරෝධාරණය කිරීමේ අවශ්‍යතාවය නැහැ කියලා තියෙනවා කියලා. අනේ දෙයියනේ මේ ලංකාවේ ඉන්න නායකින්ට තේරෙන්නේ නැද්ද නාලිකාවක් ගිහලා කියනකල් වැක්සින් දෙකම ගහලා තියෙන ගහන් එන අයට දැන් මේ ලබන දවස් දෙක තුනකින් පස්සේ මං හිතන්නේ ඇන්ටිජන් කරලියලා PCR කරලා එයාපෝට් එකේ මේක කරලියලා ඒගොල්ලන්ට ගෙදර යන්න පුළුවන්. ඒතර මෙච්චර කාලයක් ලංකාවට පිටින් ඉඳන් ආපු සියලු දෙනා මේ ගෙවපු සල්ලි මේ මංකොල්ල කාපේ මිනිස්සුගේ සල්ලි වලට කවුද වග කියන්නේ? ඒ ආයතන වලට මේ රජේ නොහැකියාවෙන් මේ ආයතන වලට මුදල් උපයා දීමේ අවස්ථාවක් ඇති කරලා දුන්නා. පව්වේ අසරණ මිනිස්සු සමහර පවුල් වල කට්ටිය රුපියල් පවුලේ 4-5 දෙනෙක් ආවොත් එම ප්‍රයිවට් ක්වොරන්ටයින් දවසක් ඉන්න රුපියල් 50,000ක් ලක්ෂයක් විතර වියදම් කරා.
කාලය අවසන් වෙනවා ගරුමා.
මොම ඉස්සුදිම අවසන් කරන එක නිසා ඒ වගේ ඉදිරි අනාගතයේදී වැරදි තීන්දුව తీර ගන්න එපා. මේ නාලිකාවකින් ගිහිල්ලා මේ මාධ්‍ය සම්දර්ශනයක් කළා ජනාධිපතිතුමාට කියලා ජනාධිපතිතුමා තීරණයක් ගන්න අවස්ථාවක් නැහැ. මේ රටේ ඉන්න නිලධාරීන් ජනාධිපතිතුමාට ඊට වඩා මේ වගේ දේවල් කියන්න ඕනේ කියන එක මම ඉදිරි අනාගතයේ බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තිතුමනේ. ඊළඟට ගරු චන්න ජයසුමන ගරු අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
අද දින ස්වභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ වෛද්‍ය ගාශාන් නවනන්දන මහත්තුමා, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එතුමා මගේ ශිෂ්‍යයෙක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මම සතුටු වෙනවා. මගේ ශිෂ්‍යයෙක් වෛද්‍ය ගාශා නවනන්දන ඉදිරිපත් කරපු යෝජනාවේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පිළිතුරු කතාව කරන්න ලැබීම සම්බන්ධයෙන් ධර්මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාව තුල 2020 මධ්‍යවාර්ෂික ජනගහන අස්තමේන්තු 90 219,419,413 දෙනෙක් සිටිනවා ජනගහනය. එතකොට අවුරුදු 30ට වැඩි අය 115ක් තියෙනවා. අවුරුදු 20ට වැඩි සමස්ත ජනගහනය 148ක් වෙනවා. ඒ වගේම අප ගිය සති තීරණය කරා අවුරුදු 15-19 අතර අයට එන්නත් ලබා දිය යුතුයි කියලා. එම ජනගහනය 17,73,000ක් පමණ වෙනවා. ඒ වගේම අවුරුදු 12ට වැඩි විවිධ සංජානනීය ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සිටිනවා 30,000-50,000 අතර ප්‍රමාණයක්. එතකොට මේ සියල්ලම එකතු කරාට පස්සේ 166,000ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ සමස්ත ජනගහනය වෙන 219,000න් 76%ක් තමයි අපේ ඉලක්කය මේ මොහොත වෙනකොට එන්නත් කරලා නිමා කරන්න. එතකොට අපට මේ වෙනකොටත් පුළුවන්කම ලැබිලා තියෙනවා අවුරුදු 20ට වැඩි අයට එන්නත ලබා දීමේ ක්‍රියාවලිය දැන් සම්පූර්ණ වශයෙන් අවසන් අදියරටම එළඹිලා තියෙනවා. ඒ වගේම අද දිනේ අප තීරණය කරා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දරුවන්ට එන්නත් ලබා දීම සඳහා දින නියම කරන්න. ඒ අනුව වයස අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට මේ මාසේ 24 වෙනිදා, ඒ කියන්නේ මේ එළඹෙන සිකුරාද දිනේ කොළඹ රිජ්ජුවේ ආර්යා ළමාරෝහලේදී එන්නත් කරණය ආරම්භ කරනවා. ඒ වගේම 27 වෙනිදා ලබන සඳුදා බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල රෝහල් වලින් අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත අසනීප තියෙන දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. ඔක්තෝබර් මාසේ 4 වන දින සිට දීප ව්‍යාප්තව ලංකාව පුරාම අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝග තියෙන දරුවන්ට එන්නත් ලබා දීම කරනවා. ඒ සඳහා අපි පයිසෙ එන්නත තමයි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අප ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන සියලුම එන්නත් ඇනවුම් කරලා තියෙනවා. ඒ අතුරින් ෆයිසර් ඇරෙන්න අනිත් සියල්ල අපිට ප්‍රමාණවත් පරිදි මේ වෙනකොට ලැබිලා තියෙනවා. ෆයිසර් එන්නත තමයි ඉදිරි මාස කීපෙදී අපිට ලැබෙන්න තියෙන්නේ. ඒ සමගම අපේ රටේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. මේ වෙනකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 27,19,840ක්, රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,30,000ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 10,10,430ක්, සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 26ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 1,50,100ක් විදිහට සමස්ත හැටියට එන්නත් තුන්කෝටි 15,60,370ක් අපේ රටට ලැබිලා තියෙනවා. මේ එන්නත් කරන වැඩපිළිවෙලට විවිධ පාර්ශ්ව මුල ඉඳන් බාධා කරා, අගෞරව කරා, කඩාකප්පල් කරන්න උත්සාහ දැරුවා. නමුත් අධිකරු ජනාධිපතිතුමාගේ ඍජු නායකත්වය, ඒ වගේම ඍජු අධීක්ෂණය යටතේ මේ වැඩපිළිවෙල සාර්ථකත්වය කරා ගෙනෙන්න අපිට පුළුවන්කම ලැබුණා. එහි අවසන් අදියරට අප ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි මේ වෙනකොට ලංකාවේ පළවෙනි මාත්‍රාව ලබාගත් පිරිස 1,38,2944ක් වෙනවා. සමස්ත ජනගහනයෙන් 62.9%. මාත්‍රා දෙකම මේ වෙනකොට 1,11,24,145කට, සමස්ත ජනගහනයෙන් 50.7%කට ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තටම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් රටවල් ගත්තම ඉදිරියෙන් ඉන්නේ එක්සත් අරාබි එමිරාජයේ 82%ක්, ඒ වගේම මහා බ්‍රිතාන්‍ය 66%ක්, ඇමරිකා එක්සත් ජනපදයේ 54%ක්, ජපානයේ 53%ක්, අපි 51% මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දකුණු කොරියාව ගත්තොත් 42%යි, ඕස්ට්‍රේලියාව 38%යි. විපක්ෂ පහුගිය දිනවල ගොඩාක්ම කරදරයට, ඒ ගැන විමසිල්ලට භාජනය කරපු නවසීලන්ති 33%යි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. රුසියාවේ එන්නත් මාත්‍රා දෙකම දීලා තියෙන 28%යි, තායිලන්ත 22%යි, අසල්වැසි ඉන්දියාව 15%යි, පකිස්තාන 11%යි, බංග්ලාදේශ 9%යි. නමුත් අපිට පුළුවන්කම ලැබුණා විවිධ බාධක කරදර මැද්දේ වුණත් මේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා කැපවුණු, මහන්සි වුණු වෛද්‍යවරු, හෙද නිලධාරීන්, PHI මහත්වරු, මිඩ්වයිෆ් නෝන්ලා, අනිකුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ශේෂ්‍රයේ සියලුම දෙනා, ඒ වගේම ආරක්ෂක අංශයේ සියලුම සමාජිකයන්, ඒ වගේම අපේ රසපුත්‍ර මන්ත්‍රීතුමා සඳහන් කරා වගේ පරිපාලන ශේෂ්‍රයට සම්බන්ධ වෙච්ච දිසාපතිවරු, ඔවුන් යටතේ සේවය කරන අය, ග්‍රාම සේවා මහත්වරු, ශේෂ්‍ර නිලධාරීන්, මේ සියලු දෙනාම අපිට ඉතාම අනර්ඝ සහයක් ලබා දුන්නා. ඒ සියලු දෙනාටම රජය වෙනුවෙනුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනුත් අපගේ ශේෂ්‍ර ප්‍රණාමය පිරිනමනවා. ඒ වගේම විපක්ෂයේ සහ කඩාකප්පල්කාරීන්ගේ විවිධ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි මේ රටේ සබුද්ධික ජනතාවටත් අපගේ ප්‍රණාමය පිරිනමනවා. අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මැතිතුමා ඇහුවා එන්නත් වලින් අතුරු ඵලයක් ආවොත් ඒ සමාගම් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවද කියලා. මේ හැම සමාගමක් එක්කම අප වෙන්වෙන් වශයෙන් ගිවිසුම් වලට එළඹිලා තියෙනවා විවිධ කාරණා සම්බන්ධයෙන්. ඒකත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය ශේෂ්‍රයේ අපි දන්න මෑත ඉතිහාසයේ අපේ ජීවිත කාලේ ඉතාම අසීරුම, දුෂ්කරම, අවාසනාවන්තම දින කිහිපය, සති කිහිපය තමයි අපි පහුගිය සතියක දෙක කාලෙදී ගෙවලා අද මේතනට ඇවිල්ලා ඉන්නේ. ක්‍රමානුකූලව රටේ තත්ත්වය යහපත් බවට පත්වෙන වගේ අපිට පෙනෙනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 1040ක වගේ තිබුණ මට්ටම 535ක් දක්වා 60%ක මට්ටමකට අඩු වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් ප්‍රමාණය 15% දක්වා අඩු වෙලා 15%කින් අඩු වෙලා තියෙනවා. රෝහල් ඇඳන් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, කොවිඩ් රෝගීන් සඳහා 39,000ක් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට එම 39,000න් 16,000ක පමණයි රෝගීන් සිටින්නේ. කොළඹ ජාතික රෝහලේ ඇඳන් 540න් 210ක පමණයි රෝගීන් සිටින්නේ. උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් 420න් ඇඳන් 185ක පමණයි රෝගීන් මේ වෙනකොට සිටින්නේ. අපිට යම් අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන් හොඳ තත්ත්වයක් උදා වෙමින් පවතිනවා. ඒ වගේම අපි ඉතාම සැලකිල්ලක් දැක්වුවා ඔක්සිජන් පරිභෝජනයේ පිළිබඳව. අසාමාන්‍ය ලෙස ඔක්සිජන් පරිභෝජනය ඉහළ ගිය නිසා අපිට ඉන්දියාවෙන් පවා ඔක්සිජන් ගෙනීමට සිද්ධ වුණා. හැබැයි අපේ රටේ කිසිම රෝගියෙක්ට අපිට ඔක්සිජන් නැතුව අසීරුතාවට පත් වෙන අප ඉඩ තිබෙන්නේ නැහැ. අපේ උපරිම ඔක්සිජන් පරිභෝජනය තිබුණේ අගෝස්තු මාසේ 24 වෙනිදා ටොන් 134ක් විදිහටයි වාර්තා වුණේ. ඊයේ දවසේ ඔක්සිජන් පරිභෝජනයේ ටොන් 64ක් දක්වා අඩු වෙලා තියෙනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒක නිසා ඉන්දියාවෙන් තවදුරටත් ඔක්සිජන් ගෙනීමේ අවශ්‍යතාවක් අපිට මතුවෙන්නේ නැහැ. ලබන සතියේ ඉඳන් ඔක්සිජන් අපේ රටට ගෙනීම නවත්වා ගැනීමේ හැකියාවක් අපට ලැබෙනවා. ඉතින් මං හිතනවා අපි යම් ආකාරයක සුබදායි තත්වයකට පත් වෙමින් තිනවා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව, ඒ වගේම සෞඛ්‍ය අංශ සේවකයන් සියලු දෙනා ලබා දුන්නු සහයෝගය නිසා ඉතින් එන්නත් කරන වැඩපිළිවෙලේ අපිට පූර්ණ ඒ ආස්වාදය, එහෙම නැත්නම් එහි ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න මං හිතන්නේ තවත් අපිට සති 6ක පමණ කාලයක් ගත වෙනවා. ඒක නිසා මා ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම තරුණ තරුණියන්ට එන්නත් ලබා ගැනීමෙන් විවිධ ආබාධ ඇති වෙනවා, ලිංගික දුර්වලතා ඇති වෙනවා, ප්‍රජනන ශක්තිය නැති වෙනවා, දරු සාපල්්‍යතාව නැති වෙනවා. මේ ආකාරයේ විවිධ ප්‍රචාර දියත්වීම් පවතිනවා. නමුත් ලෝකයේ කිසිදු තැනක පර්යේෂණයකින් හෝ වෙනත් කාරණයකින් සනාථ වෙලා නැහැ, පෙන්නුම් කරලා නැහැ ඒ ආකාරයේ අවදානමක් තියෙනවා කියලා. ඒ වගේම ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා පෙන්වලා දුන්නා මේ අවුරුද්දකින් ප්‍රතිශක්තිය නැති වෙනවා, ශරීරයේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා කියලා විවිධ ප්‍රචාර දියත් වෙනවා. හැබැයි ඒ ආකාරයේ කිසිම එන්නත් මගින් කොවිඩ් 19 රෝගියට දෙන එන්නතක් මගින් හානියක් වෙනවා කියලා මේ වනතෙක් ලෝකෙ කිසිම තැනක වෛද්‍ය විද්‍යානුකූලව පර්යේෂණයකින් හෝ වෙනත් සාධක මගින් පෙන්වා දීමක් කරලා නැහැ. ඒක නිසා අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා බය නැතුව ඇවිල්ලා එන්නත ලබා ගන්න. ඒ වගේම අපි මේ සිකුරාදා ආබාධ තියෙන දරුවන්ට සහ සංජානනීය විකෘතිතා තියෙන නිදන්ගත රෝග තියෙන දරුවන්ට එන්නත් කරණය පටන් ගන්නවා. ඒ වගේම අපිට ඉදිරි සති කිහිපෙදී ෆයිසර් එන්නත් ප්‍රමාණය අපිට ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. 27 වෙනිදා අපිට 31590 කුත් ඔක්තෝබර් 4 වෙනිදා 304000 කුත් ඔක්තෝබර් 11 වෙනිදා 304000 කුත් ලැබෙනවා. ඉතින් මේ ආබාධ තියෙන දරුවන්ට එන්නත් කරණය ආරම්භ කිරීමත් සමගම අපිට පුළුවන් වෙයි අවුරුදු 15 සහ 20 කාණ්ඩයේ අයටත් ෆයිසර් එන්නත් ලබා ගන්න. ඒ වගේම එපමණක් නෙමෙයි අපිට තුන්වෙනි මාත්‍රාවක් බූස්ටර් ડોස් එකක් ලබා දිය යුතුයි කියලා නිර්දේශ කළොත් එහෙම
සෞඛ්‍යංශ මණ්ඩලයෙන්
එම බූස්ටර් ડોස් එක හැටියට එම තුන්වෙනි මාත්‍රාව හැටියට ෆයිසර් එන්නත ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහාත් අවශ්‍ය වෙන ෆයිසර් එන්නත් මාත්‍රා සියල්ලම මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සියල්ලකටම ගිවිසුම් වලට අපි අත්සන් කරලා තියෙනවා. අපිට මේ ආකාරයට ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසේදී අපි ඔවුන් සමග ගිවිසුම් අත්සන් කරපු නිසා, දුරදිග බලලා කටයුතු කරපු නිසා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයටම විශේෂ භාර අමාත්‍යවරයා හැටියට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ සමස්ත වැඩපිළිවෙලේදී හැම දෙයක් පිටිපස්සෙම එකින් එක ඉඳලා හොයලා බලලා එන්නත් ආවද ගෙනාවද යව්වද අඩුනම් ඇයි ආපුටක ඇයි යවන්න පරක්කුනේ. මේ හැම දෙයක් ගැනම එකින් එකට කරුණු විමසලා අපි ධෛර්යමත් කරපු අපේ පිටිපස්සෙන් හිටිය අතිගුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මම හිතන්නේ අපේ ස්තුතිය පිරිනමන්න ඕන. ඒක ගොඩක් අයට පේන දෙයක් නෙමේ. නමුත් මේ විශේෂ භාර අමාත්‍යවරයා හැටියට මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕන මේ ගරු සභාවට එතුමා මේ හැම දෙයක්ම පෞද්ගලිකව අධීක්ෂණය කරලා අපිට ඕන වෙලාවක පැවිසි අතර දුරකථනයට එතුමගේ කතා කළ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ අනුව තමයි අද මේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණේ.
අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව 2021 සැප්තැම්බර් මාසේ 22 වන දින පෙරවරු 10 දක්වා කාලතුමන